සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අප්පකාතේ මනුස්සේසු යේ ජනා පාරගාමිනෝ අතායං ඉතරා පජාතිරමේ වානුධාවති ඒච කෝ සම්ම දක්ඛාතේ ධම්මේ ධම්මානුවත්තිනෝ තේ ජනා පාරමෙස්සන්ති මච්චු දෙයං සුදුත්තරංති.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකහාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවසන සමයක සැවැත්නුවර එක වීතියක වාසය කරපු මිනිස්යෝ පිරිසක් එකතු වෙලා සමූහ වශයෙන් මහා දානයක් දුන්නා. අනතුරුව ඔවුන් කතිකා කරගත් පරිද්දෙන් ස්වාමීන් වහන්සේලාව වැඩම කරවලා තුන් යම් රාත්‍රියක් මුළුල්ලෙහි ධර්මය අහන්නට සැලැස්සුවා. ධර්ම දේශනාවක් පැවැත්වුවා ස්වාමීන් වහන්සේලා ලවා. ඒ ධර්ම දේශනාව යන අතරතුරේදී භික්ෂුන් වහන්සේලාත් එතනට වැඩම කළා. මහා ධර්ම දේශනාවක්, ධර්මය ඇහෙන අවස්ථාවක් තථාගතයන් වහන්සේ ජීවමාන කාලෙදී බොහෝ භික්ෂුන් වහන්සේලාත් රැස් වෙනවා. භික්ෂුන් වහන්සේලා පිරිසකුත් රැස් වෙලා ඉන්න, මිනිස්සුත් රැස් වෙලා ඉන්නකොට මේ මිනිස්සුන්ට බලාපොරොත්තු වුණු පරිද්දෙන් ධර්මය අහගන්නට අතරමඟ බැරි වුණා. ඔවුන් සියලු දෙනා බොහොම උනන්දුවෙන් උත්සාහයෙන් ධර්ම දේශනාව සංවිධානය කරලා තිබුණා. නමුත් සමහර පිරිසක් ධර්ම දේශනාව යන අතරතුරේදී නිවෙස් එක්ක තියෙන බැඳීම් නිසා, අඹ දරුවන් සම්බන්ධයෙන් නිවෙස්වල තියෙන කටයුතු නිසා, ඒ කාම රාගයට නැත්තම් ගෘහ බන්ධනයට නතු වෙලා ධර්ම දේශනාව අතරතුරදී ආපහු නිවෙස්වලට ගියා. සමහරුන්ට ඒ රාත්‍රියේ තිබිච්ච අපහසුතා පීඩා ආදී නිසා වෙන්නට ඕනේ, ද්වේෂයෙන් අභිභූත වෙලා ඒ දිගටම ඉන්නට අපහසු නිසා, වෙහෙස නිසා ආදී ඒ පිරිස නිවෙස්වලට ගියා. තවත් පිරිසක් බණ අහනවා කියලා කියන්නේ පින්වතුනි, කවුරු හරි උගත් ආධ්‍යාත්මික වශයෙන් දියුණු භික්ෂුවක් ශ්‍රවණයේ කියන දෙයක් අහගෙන ඉන්නවා කියන එකනේ, ඒක හිතට ගන්නවා කියන එකනේ. ධර්මයේදී දේශනා කරන්න යම් කිසි අදහසක්, යම් කිසි මතයක්, ඒ බුදුරජාණන් වහන්සේ දරාගෙන හිටපු මතය, ඒක ලෝක සත්‍ය නිසා අපි ධර්මය කියලා කියනවා. එතන මේ වෙන කෙනෙකු දරන මතය සාවධානව අසාගෙන ඒකට හිතට ගන්නට ගොඩාක් නිහතමානීකමක් තියෙනට ඕනේ. ධර්ම දේශනාවක් කියනවා කියන අනුශාසනාවක්නේ. මේක තමයි සත්‍ය, මේක තමයි අසත්‍ය, මේකයි කළ යුත්තේ, මේයි නොකළ යුත්තේ ආදී ලෙසට මඟ පෙන්වීමක් සිද්ධ කරන්නේ. බලවත් දැඩි මානයක් තියෙන කෙනාට සාමාන්‍යයෙන් වෙන කෙනෙක් කියන මේ අදහස මතය අහගෙන ඉන්නට අමාරු වෙනවා. ඒකනේ මානය අධික වෙනකොට උගන්වන්න බෑ කියලා දෙන්න බෑනේ දෙයක්. ඉතින් සමහර මිනිස්සු මානයෙන් අභිභූත වෙලා නිවසට ගියා. සමහරු ලෝභයෙන්, සමහරු ද්වේෂයෙන්, සමහරු මානෙන්. තවත් සමහර පිරිසක්, ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්, රාත්‍රියේ තුන්වැනි රාත්‍රියේ මුළුල්ලේ බණ අහගෙන ඉන්නකොට තීන මිද්දය අභිභූත වෙලා, නැත්තම් නිදිමත හිතට ඇවිල්ලා නිදි කිරමින් තමයි බණ ඇහුවේ. හරියට බණ ශ්‍රවණය කරන්න බැරි වුණා. මේ සිද්ධිය භික්ෂුන් වහන්සේලා දැක්කා. එතන හිටපු සමහර පිරිසක් නිවෙස්වලට ගියා. හැබැයි උන් යන්නේ ඒ වැඩ රාජකාරී අතහැර ගන්න බැලුව නිවෙස්වලට තියෙන ඇලීම බැඳීම නිසා. සමහරු ටිකක් අප්‍රසාදයෙන් තමයි එතනින් පිටත්ව ගියේ. ඒ කියන ධර්මයේ නිසා වෙන්නටත් පුළුවන්. එහෙම නැත්නම් ඒ තිබිච්ච අපහසුතාව නිසා වෙන්නටත් පුළුවන්. තවත් පිරිසක් අපිට මේ බණ අහන්න ඕනේ නැහැ වගේ අදහසකින් මානෙන් අභිභූත වෙලා නිවෙස්වලට ගියා. තවත් සමහරු එතන හිටපු පිරිසෙන් සමහර අය නිදිමතේ නිදි කිර කිර තමයි ධර්මය ඇහුවේ. මේ කරුණ දැකලා දැන් බුදුවරයෙක් ලෝකෙ පහළ වෙලා බුද්ධෝත්පාදයක් ලෝකෙ තියෙනකොට චතුරාර්ය සත්‍ය ධර්මය බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙදිම උන්වහන්සේගේ සම්මුඛ ශ්‍රාවකයන් විසින් දේශනා කරනු ලබන මෙවන් අවස්ථාවකදීත් මේ මහඟු අවස්ථාවේදී මිනිස්සු මේක හොඳට භාවිතා කරගත්තේ නැහැ. අපිට කැපිටලයිස් කරේ නැහැ. ඒ නිසා භික්ෂුන් වහන්සේ අතර කතිකාවතක් ඇති වුණා. ඇයි මෙහෙම උනේ? ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මා මාතෘකා වශයෙන් තැබූ ගාථා දෙක දේශනා කළා. අප්පකාතේ manussේසු යේ ජනා පාර ගාමිනෝ. මහණෙනි, මේ මිනිස්සු අතර සත්ව ලෝකයේ අතර අප්පකා ඊටාම අල්පයි. අප්පකාතේ manussේසු මිනිසුන් අතර manussේසු තේ අප්පකා ඔවුන් ඊටාම අල්පයි. කවුද? යේ ජනා පාර ගාමිනෝ, යම් පිරිසක් මේ සක්කාය දිට්ඨිය අතහැරලා පංචඋපාදාන ස්කන්ධය අතහැරලා නිර්වාණය නැමැති පරතීරයට යන පිරිස අතිශයින් අල්පයි මහණෙනි. වැඩි පිරිසක් යන්නේ නැහැ. යේ ජනා පාර ගාමිනෝ manussේසු තේ manussේසු යේ ජනා පාර ගාමිනෝ තේ අප්පකා. මහණෙනි, මිනිසුන් අතර පාරනම් වූ නිර්වාණයට යන පිරිස මිනිසුන් අතර ඊටාම අල්පයි. කීප දෙනෙක් විතරයි මේ ධර්මයේ පිළිපැදලා මේ නිවනට පත්වන්නේ. අතහායන් ඉතරා පජා, අනෙකුත් මිනිස්සුයෝ, එහෙම නැත්තම් මේ නිවනට පත් නොවන අය, පරතීරයට යාගන්න බැරි අය, තීර මේවානු ධාවති, සක්කාය දිට්ඨිය නැමැති මේ තීරෙහි පරතීරයේ නිවන, සක්කාය දිට්ඨිය නැමැති මේ තීරේම උඩට පල්ලෙහාට දුවන එක කරන්නේ. සාස්වත දෘෂ්ටියට, උච්ඡේද දෘෂ්ටියට වැටෙමින්, කාමයට බර වෙමින්, භවයන් ගනිමින්, මරණින් මැරෙන්න මැරෙන්න නැවත උපදිමින්, මේ සංසාරේම නැවත නැවත හැසිරෙන එක තමයි සිද්ධ කරන්නේ. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා, යේච කෝ සම්ම දක්ඛාතේ ධම්මේ ධම්මානුවත්තිනෝ. මේ පිරිස අතර, යන පිරිස අතර යමෙක් සම්ම දක්ඛාතේ ධම්මේ. සම්ම දක්ඛාත කියන්නේ සම්මා අක්ඛාත කියන එකයි. මනාකොට දේශනා කරනු ලැබූ. යේච කෝ සම්ම දක්ඛාතේ ධම්මේ ධම්මානුවත්තිනෝ. සම්ම දක්ඛාතේ ධම්මේ, මනාකොට දේශනා කරනු ලැබූ ධර්මේහි ධම්මානුවත්තිනෝ, ධර්මයට අනුව පිළිපදී නම්. යම් කෙනෙක් මේ මනාකොට දේශනා කරපු ධර්මයේහි ධර්මයට අනුව පිළිපදී නම්, යේචකෝ සම්ම දක්ඛාතේ ධම්මේ ධම්මානුවත්තිනෝ තේ ජනා පාර මෙස්සන්ති මච්චු දෙයං සුදුතරං. ඒ පිරිස තමයි නිර්වාණය නැමැති පාර නැත්තං එගොඩ තීරයට යන්නේ. මච්චු දෙයියන් සුදුත්තරන් ඉක්මවනවා. මොකද්ද මච්චු දෙයිය? මාරයාගේ ප්‍රදේශය නැත්තං මාරයාගේ වසඟය, ඒ තමයි ත්‍රයි භූමික වටය. සුදුත්තරන් එතර වීමට අතිශය අපහසු මේ සංසාරයෙන් එතරව නිර්වාණය නැමැති පාරයට එගොඩ තීරයට යන්නේ මේ ධර්මය මනාකොට දේශනා කළ මේ ශ්‍රී සද්ධර්මය හරියට පිළිපදින පිරිසක් පමණයි කියලා දේශනා කරා. මේක ඉතා කෙටි කතාවක්, සරල කතාවක්. ඒ වගේම ගාථාවෙන් කියවෙන අර්ථයත් බොහොම සරලයි. නමුත් මේක අපිට ගැඹුරින් විමසන්නට තේරුම් ගන්නට පුළුවන්. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාව සිදු කරවන්නේ මදාරා බස්නායක මැතිනියගේ ආරාධනාවෙන්. මේ උතුම් ධර්ම දානමය කුසලය තමන්ට කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සුඛ ප්‍රතිපදාවෙන් යුතුව ධර්මාභෝධය පිණිසම හේතු වේවා කියන හිතත්, සුජීවත්ව සිටින තමන්ගේ දෙමව්පියන් දෙපළටත් නිදුක් නිරෝගී සුව ලැබේවා, ඔවුනටද ධර්මාභෝධය වේවා කියන මේ කල්යාණ අදහසින් තමයි මදාරා බස්නායක මැතිනිය මේ ධර්ම දේශනාව සිදු කරවන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා එතුමිය පලාපොරොත්තු වෙන පරිද්දෙන්ම ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබා සුඛ ප්‍රතිපදාවෙන් ධර්මාභෝධය කරන්නට ලැබේවා. කරගෙන යන පරිද්දෙන් තව තවත් ධර්ම ප්‍රචාරණ කටයුතු උතුම් ලෙස සිද්ධ කරන්නට ශක්තිය ලැබේවා. ඒ වගේම සුජීවත්ව වාසය කරන ඇයගේ දෙමව්පියන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබී ධර්මාභෝධයම වේවා. ධර්ම ශ්‍රවණය කරන හැම සියලු දෙනාටම විවට්ට ගාමිනී කුසලයක්ම වේවා කියන හිතෙන් අපි ධර්මයේ ශ්‍රවණය කරමු. මේ කතාව සරල කතාවක්, පොඩි කතාවක් සහ ධර්ම අවවාදය පහසුවෙන් තේරුම් ගන්න එකක් වුණාට මේකේ ගොඩාක් පැතිකඩ අපිට විවර කරන්නට පුළුවන්. මේ කතාවේ හැටියට මේ මිනිස්සු ඕනෑකමින් මේ නිවන් මාර්ගයේ යන්නට ආරම්භ කරපු පිරිසක්. ඒ නිසා තමයි මහා දානයක් දුන්නේ. ඒ වගේම රාත්‍රී එළි වෙනකන් ධර්ම දේශනාවක් සංවිධානය කළේ. ඒ කියන්නේ ඔවුන් මේ ධර්මයේ වටිනාකම, දානයේ වටිනාකම, සීලේ වටිනාකම, නිවන් මාර්ගය පිළිබඳ යම් අදහසක් තිබිච්ච, ඒක යන්නට කැමති, මේ ධර්මය අවබෝධ කරගන්නට කැමති පිරිසක්. එසේ කැමැත්තෙන් මේක ආරම්භ කළාට ඒක නිවන් මඟ කියන එක ගොඩාක් දීර්ඝ එකක්. ඒක හැම අංගයක්ම අපි සම්පූර්ණ කරගෙන යා යුතු එකක්. නමුත් මේ රාත්‍රියක් මුළුල්ලෙහි ධර්මය ශ්‍රවණය කරන්නට සූදානම් වෙලා ඉන්නකොට මේ කටයුත්ත උන්ට හරියට කරගන්නට බැරි වුණා. එකෙන් අදහස් වෙන්නේ අපිට නිවන් මාර්ගයේ යන්නට සිත පහළ වූ පමණින් අපි නිවන් මාර්ගයේ ගිහිල්ලා අවසන් වෙනවා කියන එකක් නැහැ. කාට හරි හොඳ ධනවතෙක් වෙන්නට කැමැත්තක් තියෙනවා. එහෙම තිබූ පමණින්, කැමැත්ත තිබූ පමණින්, ඒකට ව්‍යාපාරයක්, බිස්නස් එකක් ආරම්භ කළ පමණින් ඒක සම්පූර්ණ වෙන, ඒකේ සාර්ථකත්වයේ ඉන්නට නම් ඒක අවසානය දක්වාම අරගෙන යන්නට ඕන. අතරමැග මොනම හේතුවක් හරි නිසා අතහැරියොත් අතහැරියා. ඉලක්කය සම්පූර්ණ එච්චරයි. තමන්ට ධනවතෙක් වෙන්න කැමැත්ත තියෙනවා, තමන් ආරම්භ කරන ඉවරයි. ඒක ආර්ථික රටේ ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්, තමන්ට වංචාවක් වුණා වෙන්නට පුළුවන්, අසනීප මොනවා හරි හේතුවක් උඩ ඒක සාධාරණ අසාධාරණ හේතු තියෙනවා වෙන්නට පුළුවන්. තමන්ට කන්ට්‍රෝල් වසඟේ තියෙන හේතු, වසඟේ නැති හේතු වෙන්නට පුළුවන්. ඒක අදාළ නැහැ. අතර මැග මේක නතර කරා නම් අපේක්ෂිත ඉලක්කය සිද්ධ වුණේ නැහැ. එච්චරයි කතා. එන අපි යම් බලාපොරොත්තුවක් තියාගෙන යමක් ආරම්භ කරනවා. නමුත් ඒක මොකක්hari හේතුවක් උඩ නතර වුණොත් ඒක අපේක්ෂිත වේ උනේ නැහැ. ඒකට ගර්හා වෙන්නේ නැති වෙයි. මේ හේතු නිසායි මේක උනේ කියලා කියයි. මිනිස්සු බනින් නැති වෙයි. මිනිස්සු තේරුම් ගන්නේ මේ හේතුව නිසා මේක උනේ කියලා. නමුත් අපේක්ෂිත ඉලක්කය සම්පූර්ණ වෙයි නැත. නිවන් මාර්ගයත් එහෙමයි පින්වත්නි. මොනම හේතුවක් නිසා හෝ ධර්ම මාර්ගයෙන් පිට ගියොත් නිවන ලැබෙන්නේ නැහැ එච්චරයි. ඒකට අහවල් කෙනාගේ හේතුව, තමන්ගේ රෝග අසනීප හේතු සාධක තියෙනට පුළුවන් ජස්ටිෆිකේෂන් එකට සාධාරණීකරණය කරන්න. නමුත් නිවන් අවස් නිවනටපත්ුනේ නැත්තම් මරුණම උපදින එච්චරයි කතාව. ඒකේ අය අහවලා නිසා, මේක නිසා, මේක නිසා එකක් තහනේ මරුණට පස්සේ උපදිනවා එච්චරයි. ආයෙ මරණ උපදිනා, මේ උපදිනවා නම් දිරනවා, ජරාවටපත් වෙනවා, ජාති ජරා ව්‍යාධියන්ටපත් වෙනවා. ඒකේ අය දැන් අපි හිතමුකෝ ඉවෙන්ට් එකක් සංවිධානය කරනවා මිනිස්සු විදමෝ කර වෙච්චලා අපිට excuses තියලා ඒ කට්ටියගෙන් sorry කියලා හරි සමා වෙන්න හරි නැත්තම් ඒ ගාන ගිහලා ඒ කතාව සංසිඳවන්නේ ප්‍රශ්නේ විසඳ ගන්නට පුළුවන් සාධාරණ හේතු තියෙනවා නම් මිනිස්සු තේරුම් ගන්නවා ආවල් දේ වුණා ආවල් පවුල කෙනා නැති වුණා ඒ නිසා අපිට සාධාරණ නෑ හරි ඒක කරන්න බෑ කියලා ඔක්කොම settle down වෙනවා හැබැයි නිවන් මාර්ගයේ ගිහිල්ලා අවසන් කරේ නැහැ කියන එක කාටවත් මේ බුදුහාමුදුරුවන්ටවත් ස්වාමින්වහන්සේ කෙනෙක්ටවත් දෙවියෙක්ටවත් ඒක සාධාරණීකරණය කරන්න අවශ්‍ය නැහැ. එහෙම එකක් නෙවෙයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ සියලු දෙනාගේම පිහිට බුදුන්ටත් පිහිට තිබුණේ නිර්වාණ ධාතුව. තමන් ගොඩ ගියොත් ගොඩ ගියා නැත්තම් තමන් සසර එච්චරයි කතාව. ඒක අසවලා නිසා, දරුවා නිසා, අසවල් හේතුව නිසා, රට ජාතිය නිසා ඒ කතා එකක්වත් අදාළ නැහැ. නිවන් දකින්නකම් නිවනට පත් වෙනකම් මැරෙන මැරෙන වාරයක් ගානේ උපදිනවා උපදින උපදින වාරයක් ගානේ ස්කන්ධ දුක්ඛයට පත් වෙනවා එච්චරයි කතාව. ඒ නිසා පළවෙනිම සිද්ධිය මේ කතා ප්‍රවෘත්තියෙන් සහ ගාථාවෙන් තේරුම් ගන්නට තියෙන්නේ නිවන් මග යන්නට ආරම්භ කළ පමණින් මේක අවසන් නැහැ. අර පිරිසට මොකද වුනේ? නිවසට තියෙන බැඳීම අඹදරුවන් කෙරෙහි, වැඩ රාජකාරි කෙරෙහි මොනවා හරි හේතු තියෙනට ඇති උන්ට. ඒ හේතු නිසා, ඒ බන්ධනේ නිසා, ඒ ආශාවන් නිසා ඔවුන් ධර්ම මාර්ගයේ ධර්මය ඇහෙනකොට නිවසට ගියා. තව පිරිසක් ඒ කියවෙන ධර්මය ගැන හෝ එතන තියෙන අපහසුතා නිසා හෝ සමහරට එතන සංවිධානයේ ප්‍රශ්න නිසා හෝ වෙන කෙනෙක් එක්ක ප්‍රශ්නයක් නිසා හෝ අපි දන්නේ නැහැ කතාවේ මොන මොන හේතු නිසා ද්වේෂය ඇති වුණාද මිනිස්සුන්ගේ දෙමොහොමනේ තියෙන අද අපි සාමාන්‍යයෙන් අද කාලේ ක්‍රමයෙන් බැලුවොත් සමහරට සංවිධායකවරු එක්ක ප්‍රශ්නයක් හාමුදුරුවන්ගේ බණ එක්ක ප්‍රශ්නයක් වෙන්නට පුළුවන් නැත්නම් එතන තිබිච්ච අපහසුතා නිසා ප්‍රශ්නයක් වෙන මොකක් හරි හේතුවක් උඩ ගැටිලා ප්‍රතිපදාවෙන් ඉවත් වෙලා ගියා. ඒ කියන්නේ ප්‍රතිපදාවෙන් ගන්නේ බණහන් නැතුව ගියා. පස්සේ ඔවුන් ප්‍රතිපදා පිරවද නැද්ද කියන එම දෙයක්. නමුත් ඒ වෙලාවේ ඔවුන් ඒ ධර්ම දේශනාවන් එළියට ගියා. ඒ වගේ තමයි අපිත් සමහර වෙලාවලට යම් යම් හේතු සාධක මත රෝග වෙන්නට පුළුවන්. ඒ යම් යම එක්ක තියෙන ගැටලු වෙන්නට පුළුවන්. ඒ ගැටීම නිසා, තරහ නිසා, වෛරය නිසා ධර්ම මාර්ගයෙන් අපි එළියට යනවා. ඒ කියන්නේ වැරදි වැඩ කරන්නට පෙළඹෙනවා. ධර්මයට අදාළ නොවන දේවල් වලට අපි පෙළඹෙනවා. ද්වේෂය නිසා එක වෙනවා. ගොඩාක් වෙලාවට තමන්ට හෝ තමන්ට හිතවත් අයට අනර්ථය වෙච්ච වෙලාවලදී, කරදර වෙච්ච වෙලාවලදී අපි ධර්ම මාර්ගයෙන් බැහැර වෙනවා. මොකද වෙන්නේ? කොච්චර ධර්ම මාර්ගයේ හැසිරුණත් බැන්නොත් බනිනවා කියලා කියනවා. ගැහුවොත් ගහනවා. ඒතර හේතුව ජස්ට් වෙන අපිට කරදර කරපු නිසා. නමුත් ද්වේෂයෙන් ක්‍රියාව කරා කියලා කියන්නේ ධර්ම මාර්ගයේ ටික. බුදුරජාණන් වහන්සේගේ අවවාදී කොට භික්ෂුන් වහන්සේලාට මහණෙනි ඔබ නිර්පරාදී කිසියෙකුටත් කරදරයක් නැතුව වනාන්තරයේ ඉන්නකොට වාසය කරනකොට බණ භාවනා පුරනකොට කාටත් කුරා කොහොමදවත් කරදරයක් නැතිව ಗುಣධර්ම පූර්ණණය කරනකොට මං පහරන හොරු නැත්තම් ධාමරිකයෝ පිරිසක් ඇවිල්ලා ඔබව කැලේ දිගා කරවලා දෙපැත්තට අදින කියතකින් ඔබගේ ශරීරය දැන් දෙකඩ කරනවා. කියතකින් කපනවා කියන්නේ පිංගතුනි ඒක ඉවසන්න පුළුවන් ලේසි වේදනාවක් නෙවෙයි. අපිට මදුරෙක් කන්නමත් ඉවසන්න අමාරු නම් මේ කියතකින් දෙපැත්තට ඉරනවා කියලා කියන්නේ මේ මස් හම කැපිලා, සිවිය කැපිලා, මස් කැපිලා, ඇට කැපිලා මේක දිගට යනකොට අවයව කැපිගෙන යනකොට ටික වෙලාවකින් මැරෙනවා. නමුත් මෙහෙම කපන අවස්ථාවකදී උනත් මහණෙනි කවුරු හරි භික්ෂුවක් ඒ මේ දරුණු අපරාධය කරන සොරුන් කෙරෙහි අමනාප සිතක්, දෝෂ සිතක්, ප්‍රදූෂ්‍ය සිතක් ඇති කර ගත්තොත් ඒ භික්ෂුව මගේ අවවාදය කරන කෙනෙක් නොවෙයි කියලා දේශනාවත. මේ දැක් කක්කචූපම අවවාදය කියලා කියන. මේකින් කියන්නේ අපි හැමෝටම එහෙම ඉවසන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දීපු අවවාදේ උන්වහන්සේ දාපු ස්ටෑන්ඩඩ් එක එකයි. දැන් රහතන් වහන්සේ කෙනෙක්ට උනා කියන්නකෝ ද්වේෂයක් උපදින්නේ නැහැනේ මොනම හේතුවක් නිසාවත්. අනාගාමී උත්තමයට කරා කියන්නකෝ ද්වේෂයක් උපදින්නේ නැහැනේ මොනම හේතුවක් නිසාවත්. ඒ මොකද බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ හරියටම පිළිපැදලා ඒක අවසන් කරපු පිරිසගේ தත්වය ඒකයි. එහෙමනම් මේ මාර්ගයේ යන කෙනත් ඒ වගේ මානසික தත්වයක් ඇටිටියුඩ් එකක් තියාගන්නට වෙනවා. ද්වේෂයෙන් කටයුතු කළා යනු ධර්ම මාර්ගයෙන් එළියට යෑමක්. රාගයෙන් කටයුතු කළා යනු ධර්ම මාර්ගයෙන් එළියට යෑමක්. ඊළඟ එක මානය. සමහර ලාවට අපිට ඇති වෙනවා ධර්මය යම් ප්‍රමාණයකට දැනගත්තම භාවනාව හරියනකොට යම් යම් කරුණු වැටහෙනකොට ධර්ම මාර්ගයේ කාලයක් පුරුදු පුහුණු වුණාට පස්සේ වෙන අයගෙන් අවවාද අනුශාසනා ලබන්නට අකමැතිකමක්. තමන් ඒ අදාළ දේවල් දන්නවා අය අමුතුවෙන් තමන්ට දේවල් උගන්වන්නට කියන්නට එන්න එපා කියන අදහසක් ඇති වෙනවා. ඒක මාන්නය. හේතුව නිවන් මාර්ගයේ අවසානයට යන තෙක් පින්වත්නි ඕන කෙනෙක් අවවාද ලබන්නට සුදුසුයි. ඇයි ඒ? නිවන් මාර්ගයේ අවසානයේත්තේ ගියේ නැහැ යනු තමන් තුල දෝෂයක් ඉතිරී කියන එකයි. කෙලෙස් සහිතයි කියන එකයි. ඒ අප්‍රහීන ක්ලේශයන් ඕනම වෙලාවක సంతානේ හටගෙන අපි අතින් අකුසලයක් වෙන්න පුළුවන් කියන එක. ඒක අනාගාමී උත්තමයාටත් වළංගුයි. රහත් වෙනකන් පින්වතුනි දොස් තියනවා නම් අපි තුල කෙලෙස් අප්‍රහීන නම් කෙලෙස් සහිත පුද්ගලයා අවවාද ලබන්නට සුදුසුයි. මාර්ගඵලලාභී අනුරුද්ධ තෙරුන් වහන්සේ පවා බුදුරජා මාර්ගඵල ලබන්නට සුදුසුකම් තිබිච්ච අපේ බුද්ධ ශාසනයේ චතුර්ථ ශ්‍රාවකයා බඳු වූ අනුරුද්ධ තෙරුන් වහන්සේ පවා මාර්ගඵල ලබන්න සුදුසු උන්වහන්සේ පවා සාරිපුත්‍ර මහරහතන් වහන්සේගෙන් උපදෙස් ලැබුවා. තිබුණයි භාවනාවේ අවුලක්. මොකද මම කියන හැඟීමෙන් තමයි උන්වහන්සේ ඒ දේවල් ගැන සැලකුවේ. ඒක දුරු කරන්න සාරිපුත්‍ර හාමුදුරුවන්ගේ උපදේශය අවශ්‍ය වුණා. ඒ නිසා පින්වතුනි බුදුරයන් වහන්සේ තවත් අවස්ථාවකදී තමන් වෙත පැමිණිච්ච අනාගාමී භික්ෂුන් වහන්සේලාට කීවා, මහණෙනි අසුචි ටිකක් උනත් දුර්ගන්ධයි, භවය කෙරෙහි ආලය තියෙනවා යනු දුක කෙරෙහි ඇලීම තියෙනවා කියන එකයි. ඒ නිසා අනාගාමී වුණා කියලා අපි දවසක සුද්ධාවාසී ඉපදිලා දුක කෙලවර කරනවා නේද කියලා මේක පහුදාන්ට කල් දාන්න එපා කියලා බණක් දේශනා කළා. රහත් වෙනකම් පින්වතුනි අවවාද ලබන්නට සුදුසුයි. ඇයි ඒ? අපි කොච්චර දැනුම තිබුණත් කොච්චර භාවනා අධ්‍යක්ීම් තිබුණත් මාර්ග ඵලයක් ලබලා තිබුණත් කෙලෙස් තියෙනවා යනු අඩුපාඩු සහිතයි. අඩුපාඩු සහිත කෙනා අවවාද ලබන්නට සුදුසුයි. එනිසා පින්වතුනි ඒ මානිය අපි ඉවත් කරගන්නට ඕන. ඒකෙදී අනිත් පාර්ශවයත් දැනගන්න. එහෙම සමාදයක් තියෙනවා. උදාහරණයකට එකෙන් කියන්නේ අපි හැම කෙනාටම අවවාද දෙන්න යනවා, අපි දෙන අවවාද හැමම අහන්න ඕනේ කියලා එහෙම හිතන්න යන්න එපා. අවවාද ගන්න කෙනා ඒක අහන කෙනා තමන්ගේ හිත දැනගන්නට ඕනේ. බාලයෙක් කිව්වත් වැඩිහිටියෙක් කිව්වත් කොටින්ම කියනවා නම් තිරිසන් සතෙක් අතින් හරි අවවාදයක් ලැබෙනවා නම් හරියට ඒක ගන්නට, ඒක වටිනාකම තුනේ ගන්නට ඕනේ. ඒක අන්‍යාගමිකද ආගමිකද අදාළ නැහැ. වැදගත් කරුණක් නම් වැදගත් දෙයක් නම් අපි ගන්නවා ඒක. ඒ තමයි දැනුම කෙරෙහි නැත්තම් ගුණයේ කෙරෙහි තියෙන නිහතමානී භාවය කියලා කියන්නේ. හැබැයි ඒකෙන් අපි හිතන්න හොඳ නැහැ අනිත් පැත්තට. ඒ නිසා අපි හැමෝටම අවවාද දෙන්න නෑ නෑ එහෙම කරන්න සුදුසු නෑ. එහෙම කියලා අවවාද ලබන්න අවවාද ප්‍රතික්ෂේප කරන්න ඕන කියලා ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ කෙනෙක් ගුරුවරයාට අවවාද දෙන එහෙම කරන්න යන්නේ. අපි දැනගන්නට ඕනේ අවවාදේ ලබන්නට සුදුසුයි. නමුත් බැරි වෙලා හරි අඩුපාඩුවකදී වරදක් පෙන්වා දෙනකොට මොකක් හරි හේතුකදී අපි අවවාදේ ලබා ගන්නවා. නමුත් එහෙම කියලා හැමෝටම අවවාද දෙන්න ඕනේ, ඔබගේ ඔබ හැමෝම මගේ අවවාද අහන්න ඕනේ කියලා, ඒක ඊට වඩා අවුලක්. වැරදීමකදී පෙන්වා දුන්නොත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ සිවුර බිම ඇතිල්ුණා. සාමණේර නමක්ව ස්වාමීනි සිවුර බිම ඇතිල්ෙනවා. ඒ වෙලාවේ සිවුර හදන් ගිහිල්ලා සිවුර සකස් කරගෙන කීවා, ගාතාවක් කිවනි. තදහු පබ්බ ජිතෝ සන්තෝ ජාතියා සත්ත වස්සිකෝ සෝපි මං අනුසාසෙය සම්පටිච්ඡාමි මුද්ධනා. තදහු පබ්බ ජිතෝ සන්තෝ, එදවස මහණ වෙච්ච මගේම ශිෂ්‍යය, උනාසකම ශිෂ්‍යය, එදවස මහණ වෙච්ච තදහු පබ්බ ජිතෝ සන්තෝ, ඒ කියන්නේ උනාසකගේ ශිෂ්‍යෙක් ඔය දවස මහාන වෙච්ච කෙනෙක්, සාමණේර කෙනෙක්. තදහු පබ්බ ජිතෝ සන්තෝ ජාතියා සත්ත වස්සිකෝ, අවුරුදු 7යි අවුරුදු වයස, ඒ දවස මහාන වෙච්ච. සෝපි මං අනුසාසෙය, ඉතින් එබඳු කෙනෙක් හරි මට මගේ වරදක් පෙන්වා දෙනවා නම් සම්පටිච්ඡාමි මුද්ධනා, මම හිස් මුදුනේ පිළිගන්නවා. ඒ නිසා ඒ වගේ අවස්ථාවලදී ඒක පින්නලා දෙන එක කරුණු කාරණා කියන එක නේ. නමුත් අපි යන්නට හොඳ නැහැ. හොඳට ධර්මය දන්න, හොඳට ගුණධර්ම පුරන ඒ පිරිසට අවවාද දෙන්න අපි යන්නේ නැහැ. ඔවුන් දැනගන්නවා අවශ්‍ය වෙලාවේදී අවවාදයක් වුණොත්, ඒ ප්‍රයෝජනවත් දෙයක් වුණොත් ඒක ගන්නට. ඒක ඉස්සෙල්ලා අපි තේරුම් ගන්නට ඕනේ. ඒකට කියන්නේ සමානත්වතාවය කියලා. සමානාත්මතාවය කියන එකේ එක අර්ථයක් තමයි සමානාත්මතාවය කියලා හැමෝටම සමානව සලකනවා කියලා එකක් නැහැ. හැමෝටම සමානව සලකනවා කිව්වොත් එහෙම වැඩිහිටි ස්වාමින් වහන්සේටයි බාල ස්වාමින් වහන්සේට එක විදිහට සලකනවා කියලා එකක් නැහැ. එහෙම කරන්නේ තහනම් භික්ෂුවකට. ලොකු හාමුදුරන්ට වදිනවා එහෙම කියලා සමානාත්මතාව, පොඩි හාමුදුරන්ට වදිනවා කියලා ගන්නෑ. එහෙම නැහැ. සමානාත්මතාවය කියන එක එක නිර්වචනයක් තමයි. ඒක නිර්වචන දෙකක් තියෙනවා. එක නිර්වචනයක් සමාන අත. මාන කියන්නේ මනිනවා කියන එක. නුවණින් මනින්නට ඕනේ. මේ කෙනා කවුද? මේ භික්ෂුවක්, මේ වැඩිහිටි භික්ෂුවක්, මේ ශිෂ්‍ය භික්ෂුවක්, මේ මගේ මව, මේ මගේ පියා, මේ මගේ ස්වාමියා, මේ මගේ දරුවා, මේ අපේ ගෙදර සේවකයා, මේ අපේ රටේ නායකයා, මේ ආදී ලෙසට ඒ ඒ පුද්ගලයන්ගේ තනතුර, තන, ඔවුන් දරන වගකීම්, තමන් හා තිබෙන සම්බන්ධතා, මේවා සලකලා ඒවාට සුදුසු පරිද්දෙන් කටයුතු කිරීම තමයි සමානාත්මතාවය කියලා කියන්නේ. රජෙක් තව රජෙක්ට සලකන කතා කරන විදියයි රටවැසියට කතා කරන විදිය දෙකක්. එදක සමාන වෙන්නට බෑ. ඒක දෙක සමාන වුණොත් එහෙම මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා. සමාජ පද්ධතිය සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා. කරන්නට බෑ ඒක. ඒක බුද්ධ ශාසනයේ ලොකුවටම තියෙන එකක්. වැඩිහිටි භික්ෂූන් වහන්සේ කිසිම හේතුවක් නිසා කිසිම ක්‍රමයකින් බාල භික්ෂුවකට දන ගහලා වඳින්නේ නැත, විය නොහැකි. ඒක කළොත් වරදක් ඒක. ඒකවතක් කිසිම හේතුවක් නිසා භික්ෂුවක් ගිහි කෙනෙක්ට නොඇඳිය යුතුයි අපේ විනය ශික්ෂාපදය. ඒ නිසා මෙතනදී අපි ඒ අවවාදයක් අනුශාසනාවක් ලැබෙනකොට සහ ඒ සුදුසු විදිහට ඒක සිද්ධ වෙනකොට ඒක ගන්නට අපි සූදානම් වෙන්නට ඕන. දැන් උදාහරණයකට පොඩි ස්වාමීන් වහන්සේ කෙනෙක්ට ධර්ම දේශනා වාරයේ පැමිණෙනවා. ත්‍රුණහසේ ධර්මාසනයට යනවා. ගිහලා බණක්. එතකොට වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක් බිම ඉඳගෙන ඉන්නවා. එතනදී මේ ධර්ම අවවාදයේ ශ්‍රවණය කරන්නට ඕනේ. ඒක තමයි ධර්ම ගරුත්වය කියලා කියන්නේ. සමහරලාට බුදුරජාන් වහන්සේ ජීවමාන කාලෙදී බාල භික්ෂූන්ට බණ කියන්නට කියලා. ඒතර අනිත් අය අහන් ඉන්නට ඕනේ. ඒ නිසා මෙතනදී අවවාද අනුශාසනා ලබා ගැනීම කියන එකේදී අපි පරිස්සම් වෙන්නට ඕනේ. අවවාද අනුශාසනා නිහතමානීව ලබා ගන්නවා ගත යුතුයි කියලා අපි හැමෝටම අවවාද අනුශාසනා දෙන්න යන්න හදන්න එපා. ඒක සම්පූර්ණ වරදක් එහෙම කිරීම. ඒක නොසුදුසුයි. හැබැයි යම් හේකින් අවවාදයක් අනුශාසනාවක් සුදුසු පරිද්දෙන් ලැබෙන අවස්ථාවකදී ඒක අපි නිහතමානීව අහන්නට ඕනේ, ගන්නට ඕනේ. රහත් වෙනකන් පින්වතුනි අවවාද අනුශාසනා ලබන්න සුදුසුයි. රහත් වුණාට පස්සෙත් අවවාද අනුශාසනා ලබන්නට සුදුසුයි. බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේට අවවාද කළා තියෙනවා. රහතන් වහන්සේට දොස් කියලා තියෙනවා. රහතන් වහන්සේට උපදෙස් දීලා තියෙනවා. ඒක බුදු වෙන්නම අවශ්‍ය නැහැ. රහත් කියන්නේ සියල්ල දත් නෙවෙයිනේ කෙලෙස් නැසුවට. තමන්ගේ సంతානෙහි දුරුකල ගති යුතු ක්ලේශයක් නැහැ. ඒ නිසා කෙලෙස් දුරු කිනීමට අවවාද ඕනේ නැහැ උන්වහන්සේට. උන්වහන්සේ කෙලෙස් දුරු කරලා අවසానයි. සසර දිනලා අවසానයි. දුකෙන් මිදිලා අවසానයි. නමුත් මේ ජීවිතයේ ගත කරන දේවල් වලදී, සාසනික කටයුතු වලදී, සමාජීය කටයුතු වලදී උන්වහන්සේ පවවදාද ගන්නට ඕනේ සුදුසුකම් අවවාද ලැබිය යුතුයි. ඒ නිසා පින්වතුනි මේ මානය කියන එක බලවත්ව ඇති වුණොත් ධර්ම මාර්ගයෙන් එළියට යනවා. තව කරුණක් ලෙස කීවොත් එක අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලාට වාරයෙන් ධර්මයේ දේශන වාරයෙන් වාරේ වැඩිහිටි වැදගත් භික්ෂුන් වහන්සේලා බණ කියනකොට අනිත් ස්වාමීන්වහන්සේලා අහන් ඉන්නවා ධර්ම සභා මණ්ඩපේ. එදා නන්දක කියන ස්වාමින් වහන්සේලා තමයි වාරයේ එළතුනේ බණ කියන්නේ. උන්වහන්සේ ධර්මයේ දේශනා කරනවා. තාම මధుර මනෝහර ධර්මයක් දේශනා කළා. භික්ෂු පිරිස බොහෝම සාවධානව බණ අහගෙන හිටියා. මේ වෙලාවේ මේ බණ ආරම්භ කෙරෙනකොටම බුදුරජාණන් වහන්සේ ධර්ම සභා මණ්ඩපයට වැඩම කළා. ඒලවයි අහුණ නන්දක ඉතාම ලස්සන බණක් කියන්න ආරම්භ කරලා තියෙනවා. බුදුහාමුදුරු එළියේ ඉඳන් මේ බණ ඇහුවා. නැස දන්නවා බැරි වෙලා හරි මම ඇතුළට ගියොත් මේ වඩින්නේ ධර්මස්වාමී. උන්වහන්සේ තමයි මේ ධර්මය හොයාගෙන ලෝකෙට දේශනා කළේ. අනිවාර්යෙන් නන්දක ස්වාමීන් වහන්සේ බණ නවත්තනවා. සියලු භික්ෂූන් වහන්සේලා ආසනවල නැගිටිනවා. මේ පටන් ගත්ත මధుර මනෝහර ධර්ම දේශනාව අතරමඟ නතර වෙනවා. ධර්ම ස්වාමී වූ තථාගතයන් වහන්සේට ධර්ම දේශනාව නතර කරන්න අවශ්‍ය නැහැ. ඒක ඒකට කැමති නැහැ. උන්වහන්සේ මේ බණ අහගෙන ඉන්නවා. මොනව අහන්නද පින්වතුනි? මේ උන්වහන්සේ හොයාගත්ත ධර්මය. උන්වහන්සේ සර්වඥයි. උන්වහන්සේ අමුතුවෙන් ඉගෙන ගන්න කෙනෙක් ගැන දෙයක් නැහැ. උන්වහන්සේ එතන හිටගෙන බණ අහනවා. ධර්ම දේශනාව ඉවර වෙනකොට බුදුරජාණන්සේ උගුර පාදනවා. එලා කට්ටිය දැනගන්නවා හඬ අඳුරනවා ඇතිනේ. ඒතොර ඇරලා උන්වහන්සේ පිළිගන්නවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන නන්දක බොහෝම වටින ධර්ම දේශනාවක් සිද්ධ කළා. හැබැයි මගේ නම් ටිකක් පිට රිදෙනවා හිටගෙන ඉඳලා කියලා කිව්වා. මේ වෙලාවේදී නන්දක ස්වාමීන් වහන්සේ අනේ ස්වාමීන් වහන්ස අනේ තථාගතයන් වහන්ස මම දැනගෙන හිටියේ නෑ වහන්සේ වඩිනවා කියලා. මට සමාව වෙන්න මම දැනගෙන හිටියේ නෑ. එහෙම දන්නවනම් අනිවාර්යෙන් ඉතින් නතර කරනවනේ. බුදුහාමුදුරුවෝ මේ ධර්ම සභා මණ්ඩපයට එන්නේ ඉන්නවා. එනකොට මගේ බණ නිසා නතර වෙනවනම් ආයෙත්ින් වෙන ස්වාමීන් වහන්සේ වගේ කෙනෙක් නෙමෙයි තථාගතයන් වහන්සේනේ මේ වඩි. උන්වහන්සේ විල බණක් කිව්වොත් ඊට වඩා විශිෂ්ටයිනේ මේ ධර්ම දේශනාව. මේ ස්වාමීන් සමා වෙන්න මම දැනගෙන හිටියේ නෑ. ඒලා බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි නන්දක කිතා වටිනා බණක්. නන්දක ඔබ බැරි වෙලා හරි එළි වෙනකන් මේ බණ කීවනම් මම එලි වෙනකන් හිටගෙන බණ අහනවා. මේ තමයි පින්වතුනි තථාගතයන් වහන්සේට ධර්මය ගැන තිබිච්ච ධර්ම ගෞරවය. නවලෝකෝත්තර ධර්මය කෙරෙහි ගරු කරන එක පුදුමයක් නෙවෙයි. මොකද උන්වහන්සේටත් පිහිට උනේ ලෝකෝත්තර ධර්මය. තමන්ගේ සීලය, තමන්ගේ සමාධිය, තමන්ගේ ප්‍රඥාව, තමන්ගේ මාර්ගය, ඵලය සහ තමන්පත් වූ නිවන, මේ ධර්මයන් අනිවාර්යෙන් පූජනීයයි. ඒවා අධිගමණය කළ යුතුයි. ඒවා කෙරෙහි ගරු සම්ප්‍රයුක්ත සිත ඇතිකර ගත යුතුයි. ඒ ගැන වාදයක් නැහැ. නමුත් පරියාප්ති ධර්මයේ, දේශනා ධර්මයේ කියන්නේ පින්වතුනි මේක බුදුරජාණන් වහන්සේ තමයි වචනයට නංවන්නේ. උන්වහන්සේ තමයි මේකේ තීරණය කරන්නේ අසවල් අසවල් වචනය මම යොදනවා කියලා. ඒක සෑම බුදුවරයෙක්ම එක විදියට කරන්නට ඇති. නමුත් මේක සියල්ල උන්වහන්සේගේ ප්‍රතිභාණය, උන්වහන්සේගේ නිර්මාණය, උන්වහන්සේගේ වාක් කෞශල්‍ය, උන්වහන්සේ තමයි මේක වචනයට නංවලා දේශනා කරන්නේ. ඒක පසේබුදුරට කරන්නට බෑ. පින්වතුනි ලෝකෝත්තර ධර්මයට තථාගතයන් වහන්සේ ගරු කරනවා කියන එක ඒක පුදුමයක් වෙන්නට දෙයක් නෑ. මේ තමන්ම දේශනා කරපු ධර්මය තමන්ගේ ශ්‍රාවකයෙකුගේ මුවින් නැවත ඇහෙනකොට ඒ බණ එළි වෙනකන් අහනවා කියලා කියන්නේ ඒක විශේෂ දෙයක්. මේක තමන්ගේ නිර්මාණය. වචනයට නැංගුවේ තමන්. ධර්මයෙන් කියවන දේ ලෝකෙහි තියෙන බව, සදාතනික, ඒකට පත්විය හැකි බව, නියාම ධර්ම, ඒක වෙනම දෙයක්. නමුත් මේ දේශනාව උන්වහන්සේගේ දේශනාවක් නේ. ඒ දේශනාව තව කෙනෙකු ශ්‍රාවකයෝගේ මුවින් ඇහෙනකොට මගේ බණ හොඳට කියන එහෙම නෙවෙයි ඇහුවේ මේක. මේ සත්‍යයට ගරු කරමින් ඒ සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරේ. එහෙනම් පින්වතුනි තථාගතයන් වහන්සේ කීවානම් නන්දක ස්වාමීන් වහන්සේ එළි වෙනකන් බණ කියනකොට එළි වෙනකන් හිටගෙන ඒ බණ අහනවා කියලා අපි ගැන කවර කතාවද? ඒ නිසා කිසිම විටක හිතන්නට එපා මම ධර්මයේ ඉගෙනගෙන ඉවරයි, මම භාවනා වඩලා ඉවරයි, මට අමුතුවෙන් අවවාද අනුශාසනා ලැබෙන්න අවශ්‍ය නැහැ. මේ සිතිවිල්ල එන වාරයකදීම දුරු කරලා දාන්න. මේක ඔබට තියෙන බාධකයක්. ලෝභය නිසා අපි ධර්මයෙන් මාර්ගිමත් වෙනවා. ඒක වෙන්නේ ගෘහ බන්ධනය, බැඳීම්, ඇලීම්, රාගය, තෘෂ්ණාව, ඒව නිසා මේක. ඒක ඉතින් සාමාන්‍යයෙන් ඒක අමුතු විස්තර කරන්න දෙයක් නැහැ. බොහෝ ස්වාමීන් වහන්සේලාත් ඒක විස්තර කරනවා. සහ අපිට ඒක තේරෙනවා. ඒ සම්බන්ධ නිසා, බන්ධන නිසා, ඇලීම් නිසා අපිට යම්හාර දේවල් අත්හැර ගන්නට බෑ. ධර්ම මාර්ගයේ යන්නට අපේ සිත දෙන්නේ නැහැ. ධර්ම මාර්ගය අපිට ruciවන්නේ නැහැ. අපි කැමති මේ කාමයේ සම්බන්ධ දේවල්, පංච කාමයට බර දේවල් වලට යන්නට ධර්මයට, භාවනාවට වඩා. ද්වේෂය වෙන්නේ ඒ ධර්ම මාර්ගයේ නීරස වෙනකොටත් ඒකගෙන ගැටෙනවා. යම් යම් හේතුන් නිසා යම් යම් පුද්ගලයන් සමග අමනාපකම් ඇති වෙලා අපි යම් යම් වැරදි නැත්තම් ඇග්‍රෙසිව් ක්‍රියාවලට යොමු වෙනවා, නැත්තම් ධර්මාර්ගයෙන් බැහැර වෙනවා. මේ මේකෙන් එක ධර්මාර්ගෙ පිට යෑමක්. බරපතල අකුසල් අපි අතින් සිද්ධ වුණොත් මානෙ නිසා ධර්මමාර්ගෙන් පිට යන්නේ තමන් දන්නවා කියන හැඟීම ඇති වෙලා තමන් අවවාද අනුශාසනා අහන්න ඇති කෙනෙක් බවට පත් වෙලා. ඊළඟට තුන්වෙනි එක අර කතාවේ හැටියට තීන මිද්දය. ඒක බණ කියනකොට ගොඩාක් වෙලාවට වෙන එකක්. ඒකට හේතුව පින්වතුනි ධර්මයක් ඇහෙනකොට අපේ සිත ශාන්ත වෙනවා. සහ ගැඹුරු කරුණු එනකොට අපි ඒක අපේ හිත විසිරෙන්නේ නැතු, උද්දච්චයට යන්නේ නැතුව අපි ඒකේ ඉන්නකොට අපිට සමහරට තේරෙන්නේ තේරෙන්න තේරෙන්න පටන් ගත්තොත් කියන කියන කරුණ තේරෙනවා නම් එදාට ඥානය අවදි වෙනවා, ප්‍රීතිය එන්නට පටන් ගන්නවා. එදාට නිදිමත එන්නේ නැහැ. හොඳ වැදගත් ලස්සන බණක් තේරෙනවා නම්, කරුණු වැටහෙනවා නම්, හොඳ රසවත් පොතක අපි හිතමුකෝ දැන් නව කතාවක් වගේ කෙනෙකුට ලෝභය ආසාව විතර ෆිල්ම් එකක් බලනකොට එහෙම එන්නේ. දැන් අපි හිතමු හොඳ වැදගත් සංකල්පයක්, දර්ශන කතාවක්, ධර්ම කරුණක් හිතට කාවදිනකොට, රස වැටෙනකොට ඒ වෙලාවට නිදිමත එන්නේ නැහැ. හිත අවදි වෙලා තියෙනවා. ධර්ම කරුණ ටිකක් වැටහෙන්නේ නැති වෙනකොට අන්න අපි හිත සංසුන් වෙනවා. මොකද බණක් ඇහෙන්නේ අපි අවධානය දෙනකොට අපි හිත එකඟ වෙනවා. එකඟ වීම නිදිමතට බරයි, සමාධිය තීන මිද්දේට බරයි. ඒ වෙලාවේ ඥානය, වීරිය ආදී ගති ධර්ම නිදුනේ නැත්තම් අන්න තීන මිද්දේට වැටෙනවා. සහ ඒකෙදි තව මතක තියාගන්න, ගොඩක් වෙලාවට ධර්මය අහනකොට විතරක් නෙමෙයි භවනා කරන්න පටන් ගත්තම ගොඩාක් අය තීන මිද්දේට වැටෙනවා. එතන මිදිර වැටෙනකොට එතනදී සමහර වෙලාවලට අපි එක දරගන්නට ඕනේ, තමන්ගේ කයට සැබවින්ම වෙහෙස තියෙනකොටත් තීන මිද්දේට යනවා. ඒත් අපි දැනගන්නට ඕනේ තමන්ගේ ධර්මාර්ගයේ හැසිරෙන අය අදාළ විවේකයේ තියෙන්නට ඕනේ තමන්ගේ ශරීරයට. එහෙම නැත්නම් භාවනා කරන්න ගියට නිදිමත එන්නට පුළුවන්. ගොඩක් වෙලාවට ඔය රාත්‍රියේ බණ අහන අයට සමහරට ඒක දරා ගන්න බෑ. ඒ තමන්ගේ ශරීරවලට රාත්‍රියක් ඉන්නට බෑ. එතකොට ඒ කට්ටිය ඒ වගේ දෙයකට හිමින් සූදානම් වෙනවා. එකපාරක් කරන්න යන්න බෑ, අමාරුයි. පහවදා ගොඩක් අපහසුතාවකට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ තමන්ට පුළුවන් මට්ටමින් මේ ධර්ම මාර්ගය යෙදෙන්නට ඕන. පළවෙනි එක. සහ එහෙම වුණත් සමහර ලාවට අපේ සිතෙහි භාවනාව දියුණු වෙලා සමාධිය ප්‍රීතිය ඇති වෙනකන් අපිට මේකේ නීරස භාවය නිසාත් අපි ඇස් වහගෙන හිත එකඟ කරන්න යනකොට ඉබේම නින්දට වැටෙන ගතියක් එන්න පටන්. ඒ වගේ අවස්ථාවලදී අපි ඉරියව් මාරු කරමින්, වීරිය ඇති කර ගනිමින්, සසර භය ඇති කර ගනිමින් අපේ සිත උද්දීපනයට පත් කරගෙන මේ මාර්ගයේ යා යුතුයි. නිතර නිතර සංසාර භය ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි. ඒ වගේම ඒ ආලෝක ඇති තැන් ඇසුරු කළ යුතුයි. තීන මිද්දයට එන්නට දෙන්නේ නැතුව තමන්ගේ වන්දනා කටයුතු, භාවනා කටයුතු, ධර්මශ්‍රවණ කටයුතු කරගෙන යන්නට දැඩි අදිෂ්ඨානයකින් කටයුතු කරන්නට ඕන. මේ විදිහට පින්වතුනි ඔය කරුණු හතර කතා ප්‍රවෘත්ති යනුව තව ඕකේ තියෙනවා විචිකිච්ඡාව, කුක්කුච්චය, මේ වගේ කරුණු අපේ හිතට ඇවිල්ලත් අපි ධර්ම මාර්ගයෙන් එළියට යනවා. ඒ වගේ මතක තියාගන්න, ධර්ම මාර්ගයෙන් ගමන් කරන්න පටන් ගත්තා කියලා ඔබ ධර්ම මාර්ගයේ අවසානයට යනවා කියලා නියමයක් නැහැ. අපි මේකෙන් ඉවතට යන්නට පුළුවන්. ඒක භයානක කතාවක්. නමුත් ඒක විය හැකි සම්භාවිතාවක් තියෙනවා. නියත භාවයට පත් වුණොත් හරි. නියත භාවයට පත් වෙන ඉතින් මහා බෝධිසත්වරු නියත වෙනවා, ශ්‍රාවකත්වයට යන අය නියත වෙනවා. ඒව විශේෂ අවස්ථානේ. හැමෝම එහෙම නියත වෙනවා කියලා එකක් නෑ නිවන් දකින්නට. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කතා ප්‍රවෘත්තියෙන් පස්සේ අප්පකාතේ මිනිස්සේසු යේ ජනා පාරගාමිනෝ, මිනිස්සු අතර සුළු දෙනෙක් තමයි නිර්වාණය නැමැති පාරේ නැත්තම් එගොඩ යුරට යන්නේ. එතනදී පින්වත්නි අනිත් අය අතායන් ඉතරා පජා තීර මේවානු ධාවති, මේ පංචස්කන්ධයම ආස්වාද කරමින් මේකේ දියුණුව සඳහාම වැය වෙමින් තමන්ගේ සංසාරයම ගොඩනගා ගන්නවා. එතකොට මේ පාරට නොයන පුද්ගලයෝ දෙකොටසක් ඉන්නවා පින්වත්නි. මේ දේශනාව හරියට විමසුවොත් එකක් තමයි ධර්මයේ ගැන කිසිදු අපේක්ෂාවකින් තොරව සංසාරයේම හැසිරෙන පිරිස, මිත්‍යා දෘෂ්ටියක් ගනිමින් ධර්ම මාර්ගයක් අනුගමනය නොකරමින් ධර්ම මාර්ගයේ වටිනාකම දන්නේ නැතුව ඉන්න පිරිස ඔවුන් මේ සසරම රැඳෙනවා. දෙවෙනි පිරිස ධර්ම මාර්ගයේ යන්නට උත්සාහයක් ඇති කර ගත්තත් ධර්ම මාර්ගයේ ගමන් කරන්නට ආරම්භයක් ඇති කර ගත්තත් ඒ අතර මැදදී යම් යම් හේතු සාධක මත ලෝභය නිසා, ද්වේෂය නිසා, මානය නිසා, කම්මැලිකම් නිසා, සැක නිසා, වැරදි අදහස් පැමිණීම නිසා, වැරදි ධර්මයන් අනුගමනය කිරීම නිසා, මේ ආදී ලෙසට මේ නිවනට යාගන්න බැරුව මේ සසරම හැරිසරණ පිරිසකුත් ඉන්නවා. ඒ නිසා නිවන් මාර්ගයට ප්‍රවේශ වූ පමණින් අනිවාර්යෙන් මේකෙන් එළියට යනවා කියලා එකක් නැහැ. එළියට යනවා නම් එක්ක මාර්ගඵලය ලබන්නට ඕනේ. ඒක නියත වෙනවා හැමෝම සිකාපත්ත සංඛාර උපේක්ඛා ඥාන ඉපදිච්ච වෙලාවේ. ඊටත් එහා අනුලෝම ඥාන ඉපදිච්ච අන්න නියතයි දැන් ඔන්න මාර්ගඵලය ලබනවා. එතනින් පස්සේ කතා ඉවරයි. අනිවාර්යෙන් නියතෝ සම්බෝධි පරායනෝ. එහෙම නැත්නම් තමන් ඉතා පාරමී විශේෂ පාරමී පූර්ණණය කරලා පැමිණිලා බුදු වෙන්නට, පසේ බුදු වෙන්නට, ශ්‍රාවකත්වයකට, තනතුරකට නැත්තං ඒ තත්වයකට නියත භාවයට පත් වෙනවා. එතකොටත් ඔන්න හරි ඒක බුදුරු සාමාන්‍ය දේශනා ක්‍රමය අනිවාර්යෙන් අසවල් දවසේ නියත වෙනවා කියලා එකක් තියෙනවා සාමාන්‍ය. ඒක හැමෝටම වෙන දෙයක් නෙවෙයි පින්වතුනි. ඒ කලාතුරකින් විශේෂ සත්වයක අධිගමනය කර මොකද හේතුව ඒ තරම් සසර රැඳිලා ඔවුන් නිවන උදෙසා විශේෂ අධිගමයන් උදෙසා පාරමී පූර්ණණය කරලා කරලා ඒ නිවන් දකින්න හැකියාව තියෙන අවස්ථාවලදී ඔවුන්ගේ විශේෂ අධිගමයන් වලට කාලය ගෙනෙනවා. ගොඩක් වෙලාවට ඔවුන් අනාගතයේ නිවන් දකින්නට නියත පුද්ගලයෝ බවට පත් වෙනවා. ගොඩක් වෙලාවට වෙන්නේ ඒ වෙලාවේ නිවන් දකින්න හැකියාව තියනොද? සරද තාපසෙන්ටත් එහෙමයි. අග්‍ර ශ්‍රාවක දුරේ සඳහා හිත වික්ෂිප්ත වුණේ නැතිනම්, නැත්නම් ඒ ප්‍රාර්ථනාවට හිත ගියේ නැතිනම් එදා නිවන් දකින්නව රහත් වෙනවා. සුමේද තාපසයොත් ඒ වෙලාවේ රහත් වෙන්න තිබුණා. ତොරේ නියත වෙනවා කියන්නේ විශේෂ සංසිද්ධියක් වින්නතුනි. බොහෝ අය එතනට යන්නේ නැහැ. ඒ නිසා අපි මෙතන මේ සංවේගය භය ඇති කරගන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවුද මේ පාර නැමැති නිවනට යන්නේ? යේචකෝ සම්ම දක්ඛාතේ ධම්මේ ධම්මානුවත්තිනෝ යමෙක් මනාකොට දේශනා කළ ස්වක්ඛාත ධර්මේහි. එහෙනම් තථාගතයන් වහන්සේගේ ධර්මේහි ධම්මානුවත්තිනෝ ධර්මයට අනුව පිළිපදී නම් සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කරයි නම් දාන සීල භාවනාවන් වඩයි නම් නොපිරේලා අප්‍රමාදීව තමන්ගේ ධර්ම මාර්ගයේ යෙදෙයි නම් පටන්ගත්ත දේ අවසානයේ දක්වාම අරගෙන යයි නම් පහුබහින් නැතිනම් පහුබහිනවා කියන්නේ අර කලින් කිව්වා වගේ ලෝභය නිසා, ద్వේෂය නිසා, තීන මිද්දේ නිසා, මානෙ නිසා ගිහි අය නම් ඒ කටයුතු වල බැම්ම යුක්ත වෙලා ධර්මයෙන් බැහැර වෙනවා. ධර්මය අහන එක කල් දානවා. භාවනා කරන එක කල් දානවා. ස්වාමින් වහන්සේලා නම් ප්‍රතිපත්තියෙන් බැහැර වෙනවා. එහෙම නැත්නම් සිවුරු අරිනවා. මේ ඔක්කොම ධර්මයෙන් පස්සට එනවා කියන එක. පහුබහිනවා කියන එක. ඒ පසුබැසීම වෙලා තමයි ගොඩාක් අනතුරු වලට යන්නට පුළුවන් සංසාරික වශයෙන්. ඒ නිසා මේ මෙසේ පසු නොබැස අප්‍රමාදීව යමෙක් කටයුතු කරයි නම් ධම්මේ ධම්මානුවත්තිනෝ තේ ජනා පාර මිස්සන්ති පාරං ගමිස්සන්ති. එතරට යනවා කොහොමද? මච්චු දෙයියන් සුදුත්තරං. එතර වීමට අපහසු මේ මාරයාගේ ත්‍රිවට්ඨය නැමැති කාම රූප අරූප භවත්‍රේ ඉක්මවමින් නැවත ඒවායේ නූපදිමින් අනුත්පාදේ නම් වූ නිර්වාණ ධාතුවට පමිණෙනවා. මේ නිවනට යන්න දෙන්නේ නැතුව පින්වතුනි අපිව සසර බඳවන දේවල් ටිකක් තියෙනවා. ඒකට කියනවා සංයෝජන කියලා. ඉංග්‍රීසි එකක් ෆෙටර්ස්, රැහැන් බඳුයි. මේ වලින් අපිව බැඳලා තියෙනවා. උදාහරණයකට භවාග්‍රී උප්පත්තිය ලැබුවත්
කාමරාග සංයෝජනය දුරු කරලා නැත්තම් මාර්ගයෙන් ප්‍රහාණය කරලා නැත්තම් හරියට දීර්ඝ නූලක් කකුලේ බැඳගෙන ගොඩාක් ඈතට ගියපු කුරුල්ලෙක් වගේ ඒ කුරුල්ලව ආපහු ඇදලා එයාට ආපහු මෙතනට එන එයාට යන්න පුළුවන් පරාසයක් තියෙනවා ඒ රේඩියස් එක නැත්තම් ඒ අරේ ගිහිල්ලා ආපහු එන්නට ඕන එතන ඉහට යන්නට බෑ මොකද හේතුව නිදහසේ සම්පූර්ණයෙන් ගිලිහිලා යන්නට බෑ එයා බැඳලා තියෙන්නේ ඒ නිසා මේ විදිහට සමහර කෙනෙක් තාම දුර වූ නේව සංඥා නා සංඥා එතන ඉපදුනත් ධ්‍යාන වඩලා කාම රාගයේ දුරු කරලා නැතිනම් නැවත කාම ලෝකෙට වැටෙනවා පින්වතුනි ඒක තමයි ස්වභාවය රූප ලෝකයට ගියාත් එහෙමයි කලාතුරකින් කාම රාගයේ ප්‍රහාණය නොකර රූප ලෝකයේ ඉපදිලා එතනදී බණ අහලා නිවන් දකින කෙනෙක් ඉන්නට පුළුවන් නමුත් සාමාන්‍යයෙන් සසරේ දේවට ගියා කියලා හරියන්නේ නැහැ කාම රාගයේ මාර්ග ඥාණයෙන් අනාගාමි මාර්ගයෙන් දුරු කරලා නැතිනම් ආපහු පල්ලයට එනවා සෝවාන් සකදාගාමි පුද්ගලයාත් එන්නේ නැහැ කාම රාගයේ තුනී වෙලා යම් ප්‍රමාණයකට නිසා කෙසේ නමුත් මේ මාර්ග ඥාණය ඉපදිලා නැතිනම් අපි කොහි ගියත් ආපහු මේ කාම ලෝකයට නැත්තම් මේ ලෝකේ සැරිසරන මේකට සංයෝජන කියලා කියන්නේ මේ සංයෝජන තියනකම් පිංගතුනි නැවත නැවත මේ භවත්‍රේහි අපි උප්පත්තිය ලබනවා සංයෝජන වර්ග දෙකක් තියෙනවා කාම ලෝකයට බඳවන සංයෝජන රූප අරූප ලෝකයන්ට බ්‍රහ්ම ලෝකයන්ට බඳවන සංයෝජන. ඒකට කියන ඕරම් භාගිය උද්ධම් භාගිය. ඕරම් භාගිය කියන්නේ සක්කාය දිට්ටි සීලබ්බත පරාමා විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාම රාග පටිඝ කියලා කියන මේ කාම ලෝකයට යට ලෝකයන්ට අපිව බඳවලා තියෙන සංයෝජන. උද්ධම් භාගිය කියලා කියන්නේ රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිද්‍යා කියන සංයෝජන පහ මේවා වලින් අපි බැඳිලා ඉන්නේ පින්වතුනි ලස්සන උපමාවක් තියෙනවා ගවරලක් ඒ පිරිසක් ඉන්නවා ගව මඩුවක يعني හොඳ ප්‍රදේශයක මේක එක අභ්‍යන්තරේ මඩුවක් තියෙනවා ගයක් තියෙනවා ගෙන් එළියෙත් ඉන්නවා හරක් ඒ වගේ මේ හරක් බැඳලා තියෙන කණු ටිකක් තියෙනවා. ඒ කණු වල රැහන් වලින් හරක් බැඳලා තියෙනවා. සමහර කණු තියෙනවා මඩුව ඇතුලේ. සමහර කණු තියෙන්නේ මඩුවෙන් එළියේ. මඩුවේ ඇතුලේ තියෙන කණු වලට බැඳලා මඩුව ඇතුලේ ඉන්න හරක් ඉන්නවා. මඩුවේ ඇතුලේ කණුවලට බැදලා ලනුවේ තියෙන ලනුව දිග නිසා එළියට ගිහිල්ලා ඉන්න හරක් වෙනවා. මඩුවෙන් එළියේ කණුවල බැඳලා නමුත් ලනුව දිග නිසා මඩුවෙන් ඇතුලේ ඉන්න හරක් වෙනවා. මඩුවේ එළියේ කණුවල බැඳලා මඩුවෙන් එළියේ ඉන්න හරක් වෙනවා. කිසිම කණුවක නොබැඳ මඩුවේ ඇතුලේ ඉන්න හරක් ඉන්නවා. කිසිම කණුවක නොවැඩ නොබැද මඩුවෙන් එළියන හරක් ඉන්න. මෙන්න ගවයෝ වර්ග 6 දෙනෙක් ඉන්නවා. මම නැවත කීවොත් මඩුවක් තියෙන මඩුවෙන් එළිය තියෙනවා. ඒකත් වටක වෙලා තියෙන වැටකි. ඒකේ කණු තියෙනවා මඩුව ඇතුලේ මඩුවෙන් එළියේ. වටේ තියෙන වැට. ඒ තමයි ගවගාල. මඩුව ඇතුලේ තියෙන කණුවල බැඳලා ඇතුලේ ඉන්න හරක් ඉන්නවා එළියේ ඉන්න හරක් ඉන්නවා මඩුව එළියේ තියෙන කණුවල බැඳලා ඇතුලේ ඉන්න හරක් ඉන්නවා ලනුවන් දිග නිසා එළියේ ඉන්න හරක් ඉන්නවා ඒ වගේ මඩුව ඇතුලේ කිසිදු කණුවක නොබැඳ ඉන්න හරක් ඉන්නවා මඩුවෙන් එළියේ කිසිදු කණුවක නොබැඳ ඉන්න හරක් ඉන්නවා උපමාව තමයි මේ මඩුව තමයි පින්වතුනි කාම භවය කාම භවය මනුස්ස ලෝක දිව්‍ය ලෝක ආදී මඩුවෙන් එළිය වැටෙන් ඇතුලේ මඩුවෙන් එළියේ රූපාරූප භවයන්. ඒ කණු සහ රැහන්, විශේෂයෙන් රැහන සංයෝජන. මඩුව ඇතුලේ කණුවේ තියෙන රැහන ඕරම් භාගිය සංයෝජන. සක්කාය දිට්ඨි සීලබ්බත පරාමාස විචිකිච්ඡා කාමරාග පටිග. මඩුවෙන් එළිය තියෙන කණුව සහ ඒකේ බැඳලා තියෙන රැහන තමයි ඒකේ රැහන උද්ධම් භාගිය සංයෝජන. ඒ කියන්නේ රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජ. දැන් බලන්න, සමහර ගවයන් මඩුව ඇතුලේ කණුවක බැඳලා මඩුව ඇතුලේ ඉන්නවා. ඒ කියන්නේ කාමරාග පටිගයන් දුරු කරගත්තේ නැතිව කාම ලෝකයේම ජීවත් වෙන සත්වයෝ, අපි වගේ සත්වයෝ. කාම රූප දෙක ඒ සංයෝජන දුරු කළ නැහැ කාමරාග පටිග, උන් කාම ලෝකයේම ජීවත් වෙන. තවත් සමහර ගවයෝ ඉන්නවා ඇතුලේ මඩුවේ කණුවේ බැඳලා ඉන්නේ, හැබැයි එළිය තමයි, ඒ කියන්නේ ඇතුලේ මඩුවේ කණුවේ තියෙන ඇතුලේ තියෙන කණුවේ තමයි බැඳලා තියෙන්නේ, හැබැයි ඉන්නේ එළියේ. ඔවුන් තමයි කාමරාගය පටිගය දුරු කරන්නේ නැතුව බ්‍රහ්ම ලෝකයට ගිහිල්ලා ඉන්න පිරිස. ඔවුන් තාම කාම ලෝකයට සම්බන්ධයි. ඒ නිසා පෘථග්ජනයෙක් ධ්‍යාන වඩලා බ්‍රහ්ම ලෝකයට ගියා කියලා හරියන්නේ නැහැ. කාමරාගයේ පටිගයේ තිරණ ආපහු මඩුව ඇතුළට එන. ඒකට බැඳිලා ඉන්නේ. ඒ නිසා පෘථග්ජන බ්‍රහ්මයා කාම ලෝකයට සම්බන්ධයි සංයෝජන නිසා. කාමරාග පටිගය නිසා. විශේෂයෙන් කාමරාගය නිසා. ඊළඟට මතක තියාගන්න, එළියේ තියෙන කණුවේ බැඳලා ඉන්න හරක් ඉන්නවා. හැබැයි ඉන්නේ ඇතුලේ. කවුද මේ? කාමරාග පටිග ඇතුලේ තියෙන කණුවෙන් ලිහලා ඒවා දුරු කරලා රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජානත රූපරාග අරූපරාගයන් වලින් බැඳිලා බ්‍රහ්ම ලෝකයට බන්ධනේ වෙලා හැබැයි ඉන්නේ කාම ලෝකේ. ඒ තමයි කාම ලෝකේ අනාගාමි වෙත උත්තමයා. එතුමා නැවත කාම ලෝකේ උපදින්නේ නැහැ. හැබැයි බ්‍රහ්ම ලෝකේ ඉක්මවලා නැහැ. බ්‍රහ්ම ලෝකෙට බැඳිලා තියෙන්නේ. එළියේ තියෙන කණුවක බැඳලා එළියේ ඉන්න හරක් ඉන්නවා. ඒ තමයි අනාගාමි වෙලා බ්‍රහ්ම ලෝකේ ඉන්න පිරිස. උන් කාම ලෝකෙට නැවත එන්නේ නැහැ. උන් ඒ හැබැයි තම බ්‍රහ්ම ලෝකෙට බැඳිලා ඉන්නේ. රූපරාග රූපරාගවලින් ඇතුලේ මඩුවේ කණුවක නොබැඳපු හරකෙක් ඉන්නවා. කවුද? මනුලොව රහතන් වහන්සේ. උන්වහන්සේ ඉන්නේ කාම ලෝකේ ජීවත් වෙන්න දැන්. හැබැයි කිසිදු සංයෝජනයකට බැඳිලා නැහැ. කිසිදු කණුවක නොබැඳ එළියේ ඉන්න හරක කියන්නේ කවුද? උදාහරණය බ්‍රහ්ම ලෝකේ ඉන්න රහතන් වහන්සේ. උන්වහන්සේ බ්‍රහ්ම ලෝකේ තමයි ඉන්න. ලොකේෂන් එක තමයි භවය, ඉපදිලා ඉන්න භවය, දැනට ඉන්න භවය. උන්වහන්සේ බ්‍රහ්ම ලෝකේ ඉන්නේ, මඩුවෙන් එළියේ ඉන්නේ, සහ කිසිදු කණුවකට බැඳිලා නැහැ. බ්‍රහ්ම ලෝකයටවත් බැඳිලා නැහැ. ඒ නිසා මතක තියාගන්න, මේ කණුවේ බැඳලා ඉන්නවා කියලා කියන්නේ රහත් නොවි ඉන්නවා කියලා, සංයෝජන ඉතිරි කියන එකයි. මේ සංයෝජන තියනකම් පින්වතුනි මේ ගවගාලෙන් එළියට අපිට යන්නට බෑ. අර හරක් ටිකට පුළුවන් ඕන වෙලාවක මඩුවෙන් එළියට යන්න. ගව ගාලෙන් එළියට යන්නට පුළුවන්. අනිත් හරක්ට බෑ. ඒ කට්ටිය කණුවල බැඳලා, ඒ කට්ටිය සමහරු මඩුව ඇතුලේ කඳුවල බැඳලා, සමහරු මඩුවෙන් එළියේ කණුවල බැඳලා බැඳලා ඉන්න තාක්කල් මේ ගව ගාලෙන් එළියට යන්න බෑ. ඒ වගේ තමයි පින්වතුනි, මේ සංයෝජන ඉතිරිව තියෙන තාක්කල් මේ සංසාරෙන් එතර වීමක් නෑ. මේ සංයෝජනයේ නැමැති රැහන් පට අපි කඩන්නට ඕනි, කපන්නට ඕනි, ඒක දුරු කරන්නට ඕනි. ඒ සංයෝජනයන් දුරු කිරීමට තමයි අපි ඉන්ද්‍රිය ධර්ම වඩමින් ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කළ යුත්තේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥාව. අපි කයෙන් වචනයෙන් වැරදි නොවෙන්නට සිල් රකින්නවා, සිත එකඟ කරගන්නවා සමාධියෙන්, ඥානයෙන් විදර්ශනා වඩනවා. මතක තියාගන්න, මේ සීල සමාධි ප්‍රඥාවන් කොච්චර දියුණු කළත් මේවා සම්බන්ධයෙන් අපිට ඇලීමක් තියෙන්නට පුළුවන්. මගේ සීලය, මගේ සමාධිය, මගේ ප්‍රඥාව, මගේ විදර්ශනාව ඇලීම තියෙනවා. ලෝභයට ඒව අරමුණු වෙනවා, තෘෂ්ණාවට. මතක තියාගන්න, තෘෂ්ණාවට අරමුණු වෙන සීල සමාධි ප්‍රඥා වලින් තෘෂ්ණාව සම්පූර්ණයෙන් දුරු කරන්නට බෑ. යටපත් කරන්නට පුළුවන් කුසල් නිසා, නමුත් දුරු කරන්නට බෑ. ඒ තෘෂ්ණාව දුරු කරන්නට ඕනේ නම් තෘෂ්ණාවට හසු නොවන සීල සමාධි ප්‍රඥාවක් දියුණු වෙන්නට ඕනේ. ඒ තමයි ලෝකෝත්තර සිත කියලා කියන්නේ. සාමාන්‍යයෙන් සීලය, සමාධිය, ප්‍රඥාව වෙන වෙනම අපි දියුණු කරන්නේ. නමුත් ලෝකෝත්තර අවස්ථාවේදී ඒ සීල, සමාධි, ප්‍රඥාවන් එකම ක්ෂණයේදී එක සිතක පහළ වෙලා මේ තෘෂ්ණාව දුරු කරලා දානවා. ඒ ලෝකෝත්තර සීල, සමාධි, ප්‍රඥාව. ඒ කියන්නේ උදාහරණයකට සෝවාන් ආර්යයන් වහන්සේට අපිට වගේම තමන්ගේ සීලය ගැන, සමාධිය ගැන, විදර්ශනාව ගැන ඇලීමක් ඉන්නට පුළුවන්, සියුම් ඇලීමක්. හැබැයි උන්වහන්සේට උන්වහන්සේගේ මාර්ග ඥානය, ඵල ඥානය පිළිබඳව ලෝභයක් ඉන්නේ නැහැ. ඒවා ඒ තරම් පිරිසිදු පවිත්‍ර ධර්ම පිංගතනේ. ඒවා ලෝභය ඉක්මවපු ධර්ම. ඒ නිසා අපි කිසිදු ලෝභයකට හසු නොවන සීල, සමාධි, ප්‍රඥා මට්ටමට හිත ගේන්නට ඕනේ. ඒක බලෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ කියන්නේ තමන්ගේ සීලයට, සමාධියට, ප්‍රඥාවට නොඇලී හිටියා කියලා හරියන්නේ නැහැ. අපේ සීලය, සමාධිය, ප්‍රඥාව ඒක අවශ්‍යයි නිවන් ගමනට. නමුත් ඒක ප්‍රමාණවත් නැහැ කෙලෙස් කපන්නට. මතක තියාගන්න. කෙලෙස් කපන සීල, සමාධි, ප්‍රඥාව කෙලෙස් වලින් අරමුණු කළ නොහැකි එකක් වෙන්නට ඕනේ. ඒක තව පිවිතුරු එකක්. ඒ පිවිතුරු අතිශය පාරිශුද්ධ මට්ටමට සිත ගේන්නට ඕනේ. එදාට තමයි කෙලෙස් කැපිලා යන්නේ. ඒ මට්ටමට සිත අරගෙන එන එක ලෙහෙසි දෙයක් නෙවෙයි පින්තුනි. ඒ මට්ටමට සිත අරගෙන එීම තමයි මාර දෙය ඉක්මවනවා කියලා කියන්නේ. මාරයාට අයත් මේ භවත්‍රය, ක්ලේශයන්ට හිත මේ භවත්‍රය ඉක්මවනවා කියලා කියන්නේ. යමෙක් මේක ඉක්මවුවොත්, යමෙක් මේ භවත්වේ සංයෝජනය දුරු කරමින් උපදින්නට නියමිත අනුත්පන්න ස්කන්ධයන් අනුත්පාදයට නූපදන තත්වයට පත් කළොත් එතුමා නැවත භවයක නූපදින පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ තමයි උන්වහන්සේගේ අන්තිම දේහය පින්වතුනි. මේ විශේෂ දෙයක්. මේ ධර්ම මාර්ගයෙන් නියැලෙනකොට අපි ඉලක්ක කරන්නේ අන්තිම දේහධාරී වෙන්නට. දේහය, කය, උපාදාන ස්කන්ධ පහ මොන ක්‍රමයෙන් කිව්වත් කමක් නැහැ. මේ අවසාන ස්කන්ධ පංචකය වෙන්නට ඕන. අවසාන ශරීරය වෙන්නට ඕන. මේ භවයේ කොතරම් සුරූපීව ආකර්ෂණීයව හිටියට සංසාරයේ ඇවිදිනකොට මේ නාම රූප සන්තතියේම තිරිසන් ආත්ම භාව, විરૂප දුර්ගත ආත්ම භාව, අවලස්සන ආත්ම භාව, සමහර ලාවට ප්‍රේත භාව, ඇටසැකිලි බඳු මේ එක එක ශරීර අපි ලබන්නට පුළුවන්. සල් ලබන්නට નિયમિતයි. ඇයියේ තෘෂ්ණාව අප්‍රහීන නම් එන්නට නියමිත දුකක් තියෙනවා. ඒ දුකේ සම්භාවිතා ඕන තරම් තියෙනවා. බෝධිසත්වයන්ට විතරයිනේ අවීචයට යන්නේ නැහැ කියලා විවරණ ලැබුණාට පස්සේ. අනිත් අයට ඕන සම්භාවිතාවක් තියෙන්නට පුළුවන්. වෙන්නට පුළුවන්. එතකොට ඒ දේහයන් අපි ලබන්නට නියමිතයි. උදාහරණයකට නැවත මනුලොව ඉපදෙනවා කියලා කියන්නේ කවර හෝ ස්ත්‍රියකගේ, මවකගේ ශරීරයක ගර්භයක හැකිලිලා ඇස්සරගන්න, අද්දික් කරගන්න බැරුව ඉතාම අප්‍රසන්න ස්ථානයක මාස 10ක් හැකිලිලා ඉන්නට ඕනේ. සහ නැවත කුඩා ලදරු අවස්ථාවේ ඇඳේම මල මුත්‍ර කරගන්න කතා කරන්න බැරි උඩුබැලි අතට බලන් ඉන්න අසරණ සියුමැලි ෆ්‍රජයිල් බිඳිර හැකි දේහයක් සහිතව ඉඳලා ටික 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 වර්ධනය වෙලා අන්න ආපහු මිනිස්සෙක් පිරිපුන් මිනිස්සෙක් වෙන්න යන්නේ. මේ තත්ත්වයට අපිපත් වෙනවා. උදාහරණයකට මේ අපි දැන් ඉන්න මනසින් මේ දැන් ඉන්න දේහය උදාහරණයකට මේ අවබෝධය සහිත මනසින් අපිව කවුරු හරි අවුරුදු දෙකක අවුරුද්දක මාස පහක ශරීරයක් කළොත් අපිව අපිට කතා කරගන්න මනස වැඩ කරන උදාහරණ කතා කරගන්න බෑ, හෙලවෙන්නට බෑ, ඒ කියන්නේ නැගිටින්නට බෑ, උඩ බලාගෙන වේදනාවක් આવොත් අඬන කෑ ගහන මේ කියන මේ දුර්වල తত্ত্বය අපි ඒක දරුවෙක් ලැබුණම අපි ඒක දුර්වලයි කියලා හිතන්නේ නැතුව ආදරෙන් කටයුතු කරන නමුත් ඔබ්ජෙක්ටිව්ලි නත් බැලුවොත් මේක දුර්වල తত্ত্ব මේක දේව දූතයෙක් කියලා කියන්නේ ධර්මයේ මේ తত্ত্বයට මම නැවතපත් වෙන්නට નિયમિતයි මොනවත් කරගන්න බැරි මේ අවුරුදු ගාන ඇතලතුරේදී සම්පූර්ණ අසරණයි අපි දෙමව්පියන්ගේ අතේ තමයි සියල්ල තියෙන්නේ උදාහරණයකට අපිට නැති බැරි වෙනකොට අවස්ථාවකදී අපේ මල මුත්‍ර කවුරු හරි සුද්ධ පවිත්‍ර කරනොත් අපිට ඒක ලැජ්ජාවක් ඇති වෙනවා. ඒ මුළු කාලෙම අපි එහෙම තමයි ගත කරන්නේ පොඩි කාලේ. ප්‍රදහසක් කියාගන්න බෑ. දැන් උදාහරණයකට අපිට අවශ්‍ය යම් කිසි දෙයක් නොලැඹුණොත් අපි කෑ ගහලා අඬනවා කිව්වොත් එහෙම මේක සමාජයේ මිනිස්සු බලයි මොකද්ද මේ කරන විකාරය කියලා. මොකද්ද මේ මිනිස්යාගේ తත්වය? යමක් නොලැබුණාම අඬනව. ඒ දෙයම තමයි කුඩා දරුවත් ඉනුත් වෙන්නේ. ඒක මව සහ පියා කරදරයක් ලෙස දකින්නේ ඒක ඔවුන්ගේ ගුණය. නමුත් පින්වතුනි, ඒ ගති ස්වභාවය ඒ දරුවා දිගටම අරගෙන ඉන්න අපි දෙන්නේ නැහැ උට. යම් වයසකදී කියනවා නෑ නෑ ඔයාට දෙයක් ලැබුණ නැහැ කියලා අඬලා ගන්නට බෑ. ඒක ඉවසන්නට ඕන. ඒකට ක්‍රමයක් තියෙනවා. සමහර දේවල් ඉල්ලන දේවල් ලැබෙන්නේ අපි උගන්නනවා. මොකද හේතුව යමක් අවශ්‍ය වෙනකොට නොලැබෙනකොට කෑ ගහලා අඬනවා කියන එක සමාජයේහි සම්මත කළ හැකි ගුණයක් නෙවෙයි, ඒක නුගුණයක්. ඒක ගුණයක් නෙවෙයි. ඒ නිසා තමයි කුඩා ඒක ලොකු වෙනකොට ඒ ගුණේ හදන්න ඕනේ අපි දරුවගේ. ඒක වරදක් යාතුල තියෙන. කුඩා කාලේ ඔහුට ඒක කරගන්න දෙයක් නැති නිසා අඬනවා. ඉතින් එයාට විකල්පයක් නැහැ. අපි ඒ වෙලාවේ ඒක දරාගෙන එයාව ලොකුමත් ඒ තමයි මවුස් සෙනෙහස. ඒ තමයි කරුණාව මෛත්‍රිය කියලා කියන. නමුත් ඒක නුගුණයක් වෙනතුනි. කුඩා කාලේදී දරුවට තේරෙන්නේ අම්මා කොච්චර මහන්සි වෙනවද? තාත්තා කොච්චර මහන්සි වෙනවද? එයාට තියෙන අඬන්න විතරයි. ඒ අඬන වෙලාවට කිරි ටික හම්බ වෙන්නට ඕනේ. අදාළ රකවරණය ඕනේ එච්චරයි. ඒක අවුරුදු 10ක 15ක 16ක ළමෙක් කරන්න ගියොත් එහෙම gederin කියනවනේ. එහෙම කරන්න බෑ. දැන් ඔයා වගේ මේක බලා ගන්නට ඕන. මතක තියාගන්න ඒ ලාමක මට්ටමට අපි නැවත වැටෙන්නට නියමිතයි. නැවත මව් කුසක හිර වෙන්නට නියමිතයි. නැවත අර කර කියා ගන්න බැරි වෙන අයගේ හැඟීම් තේරෙන්නේ නැති තමන් ගැන විතරක් තමන්ගේ අවශ්‍යතාවවලදී විතරක් කෑ ගහන අඬන මේ මට්ටමට වැටෙන්නට නියමිතයි. ඒ විතරක් නෙවෙයි. බලු සිවල් ආදී වූ ශරීර ලබන්නට නියමිතයි. දිව්‍ය ශරීරත් ලබන්නට පුළුවන් උසස් ශරීර. නමුත් ඒ ශරීර දරාගෙන නමුත් ඒවායින් චුත වෙන්නටත් නියමිත. ඒ ශරීර දරාගෙන නමුත් ඒ ශරීර හසුරවන්නට ඕනේ. එක්තරා විදිහක පීඩාවක්. කොටිම ගත්තොත් මනුෂ්‍ය ශරීරයේ දිව්‍ය ශරීර හුස්ම ගන්නට ඕනේ. එකම ශරීරයේ තියෙන එක්තරා අඩුවක් බ්‍රහ්මයන්ට සාපේක්ෂව බ්‍රහ්මයන් යහුවොත් එහෙම අපි විනාඩියට මෙච්චර පාරක් මේ හුස්ම ගන්නවා, ඇතුළට වාතය ගන්නට ඕනේ කියන එක, ඒක බ්‍රහ්ම ශරීරයක එක වෙන්නේ නැත්නම් ඒකට සාපේක්ෂව මේක පීඩාවක්. ඒ නිසා පින්වතුනි, මේ පිළිකුල් සහගත වූ අභ්‍යන්තරෙහි දුර්ගන්ධයෙන් යුක්ත වූ ශරීරය අපි නැවත ලබන්නට නියමිතයි. ඒ ලබන ශරීරය, ඒ ශරීර ලබන්නට නියමිත බව අපි තුල තියෙන ගුණයක් එහෙම නෙවෙයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වන්දනා කරද්දී අපි කියන්නේ අනුච්චාවච සීලස්ස නිපකස්සච ජායිනෝ චිත්තං යස්ස වසී බුතං ඒකක් ගන්සු සමාහිතං. අනුච්චාවච සීලස්ස, උන්වහන්සේගේ සීලේ උස් පහත් වීමක් නෑ. ඒ තමයි සීලේ මිම්ම. කලකට මෙහෙමයි කලකට එහෙම නෑ. අනුච්චාවච සීලස්ස නිපකස්සච ජායිනෝ, කළ යුතු නොකළ යුතු වෙලාව මනාකොට දන්න නිපක ප්‍රඥාවෙන් යුක්ත ජායිනෝ, සිත එකඟ කරගත්ත නිතරම ධ්‍යානයෙන් වැඩ සිටින. චිත්තං යස්ස වසී භූතං ඒකක් ගන්සු සමාහිතං, යමකුගේ සිත වසඟේ තියෙනවා නම්, ඒකාග්‍ර නම්, මනාකොට සංසිඳුණා නම්, තං වේ තමෝ නුදං ධීරං තේ විජ්ජං මච්චුහායිනං. තමන්ගේ මෝහාන්ධකාරයත් ලෝකයේ මෝහාන්ධකාරයත් දුරුකර තමෝ නුදං ධීරං තේ විජ්ජං මච්චුහායිනං. ත්‍රිවිද්‍යාලාභී, අනුන්ට නොපෙනෙන රූප දැකිය හැකි, පෙර භවයන් දැකිය හැකි, ආශ්‍රවයන් ක්ෂය කරන ඥානේ යුක්ත වූ මච්චුහායිනං, මායා දුරුකල මායාව නැතික මච්චු මායා මරණය ඉක්මෝපු. තං වේ තමෝනු ධං ධීරං තේ විජ්ජං මච්චුහායිනං. හිතං දේව මනුස්සානං ආහු සබ්බප්ප හායිනං. උන්වහන්සේ දෙවි මිනිස්සුන්ට හිත පිණිස හැසිරෙන්නෙක්, සියලුම කෙලෙස් ධර්ම දුරු කළා යැයි ආර්යෝ විසින් දේශනා කරලා තියෙනවා. සියලු ආසාවන් දුරු කළා, සියලු ක්ලේශයන් දුරු කරා, සියලු භවයන් දුරු කරා. ඒ නිසා හිතං දේව මනුස්සානං ආහු සබ්බප්ප හායිනං, තීහි විජ්ජාහි සම්පන්නං අසම් මූල්හ විහාරිනං. විද්‍යා තුනකින් සමන්විත වූ, කිසිවිටකත් මුලා වූ පැවතුම් නැති, නොමුලා වූ පැවතුම් ඇති, එළඹ සිටි සිහියෙන් යුක්ත වූ, හැම කල්හිම ඥානයෙන් යුක්ත වූ බුද්ධං අන්තිම සාරීරං තන් නමස්සාමි ගෝතමං. මේ අවසාන ශරීරය දරන, නැවත ශරීරයක් නොගන්න, මේ දිරණ බිඳෙන විනාශ වෙන සතර මහා ධාතුන්ගෙන් සමන්විත වූ කවර හෝ නමුත් රූපකයක් ආධානය නොකරන, නැවත නොලඹන අන්තිම දේහය දරන්නා වූ ඒ තථාගතයන්ට මාගේ නමස්කාරය වේවා. ඒ නිසා මතක තියාගන්න, මේ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට අපි දවසක අන්තිම දේහය දරණ පුද්ගලයන් වෙනවා. ඒ සඳහා තමයි මේ ධර්ම මාර්ගය. එදාට අන්තිම දේහය දරනවා යනු නැවත පංචඋපාදාන ස්කන්ධයක් ලබන්නේ නැහැ. ඒ කියන්නේ මායාගේ වටයට නැවත වැටෙන්නේ නැහැ. එයින් අත මිදුණා. මේ තමයි සුදුත්තර වූ මාර දෙය ඉක්මවනවා කියලා කියන්නේ. ඒ සඳහා කළ යුතු වන්නේ ක්ලේශයන්ට හසු නොවන පරිද්දෙන් සීල සමාධි ප්‍රඥාවන්, හසු නොවන සීල සමාධි ප්‍රඥාවන් ඇති කර ගැනීම, ඒ පාරිශුද්ධ චිත්තය ඇති වෙන්නට ලෞකික සීල සමාධි ප්‍රඥාවන් අද අදම පුරුදු පුහුණු කරන්නට ඕනේ. ඒ සඳහා ස්වක්ඛාත ධර්මය අසලා ඒ ධර්මයට අනුව පිළිපදින්නට ඕනේ. හැබැයි ධර්ම මාර්ගයේ යන්නට ආරම්භ කළා කියලා අනිවාර්යෙන් ඒ ධර්ම මාර්ගයේ යනවා කියලා එකක් නැහැ. ඕන වෙලාවක මේකෙන් එළියට යන්නට පුළුවන්. ඒ නිසා මේ කතා ප්‍රවෘත්තිය හොඳට සිතට අරගෙන බුදුන්ගේ කාලේ පවා බුදුන් සම්මුඛෙහි පවා සමහරු ධර්ම මාර්ගයෙන් පිටට ගිහිලා දිනවා පින්වතුනි. ඒ නිසා අපිත් මේ ධර්ම මාර්ගයෙන් විසිවෙන්නට පුළුවන්. ඒක නොවෙන්නට නම් අප්‍රමාදීව හැකි පමණ තමන්ගේ సంతාණය නිවනටම යොමු කරවමින් නිවනටම බර කරමින් සීල සමාධි ප්‍රඥාවන් අඛණ්ඩව අන්තිම හුස්ම දක්වාම දියුණු කරන්නට අපි අදිෂ්ඨාන කරගන්නට ඕනේ. ඒ සඳහා සියලු දෙනාටම ශක්තිය ධෛර්යය වාසනාව නොඅඩුව ලැබේවා කියලා මං ආශිර්වාද සිද්ධ කරනවා. අද දවසේදී මදාරා බස්නායක මැතිණියගේ ආරාධනාවෙන් තමයි මේ ධර්ම දේශනාව සිද්ධ කරවන්නට යෙදුනේ. උතුම් ධර්ම දානමය කුසලය තමන්ටත් කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සුඛ ප්‍රතිපදාවෙන් යුතුව ධර්මාභෝධය පිණිසම හේතු වේවා කියලා තමයි ප්‍රාර්ථනා කරනවා. ඉතිතුමගේ ප්‍රාර්ථනා පරිද්දෙන්ම කල්යාණ මිත්‍රයන් නැවත නැවත ඇසුරු කරන්නට ලැබී සුඛ ප්‍රතිපදාවෙම නිවන් දකින්නට හැකියාව ලැබේවා. ඉතින් බොහෝ දිනාට ධර්මය අහන්නට සලස්සා දෙමින් ධර්ම ප්‍රචාරණ කටයුතු ඉතාම නොලස්ව සිදු කරනවා. ඉතින් එතුමියට ඒ තුලනුත් මහා ධර්ම දානමය කුසලයක් තමන් මේ වෙනකොටත් රැස් කරගෙන තියෙනවා. ඉතින් ඒ පරිද්දෙන් ඒ නිවැරදි ධර්මය ලෝකයාට අහන්නට සලස්වමින් ඒ ධර්ම ප්‍රචාරණ කටයුතු තව තවත් උතුම් ලෙස සිද්ධ කරගෙන තමන්ගේ පාරමී ගමන මුදුන් පමුණුවා ගන්නට ඇයට සියලු ශක්තිය ධෛර්යය වාසනාව නිදුක් නිරෝගී භාවය නොඅඩුව ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවණින් සැනසෙන්නටත් මේ කුසලයට හේතුපනිශ්‍රේ වේවා කියලා ආශිර්වාද කරනවා. සුජීවත්ව සිටින තමන්ගේ දෙමව්පියන් දෙපළටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා. ඔවුනටද ධර්මාභෝධය සිද්ධ කර ගැනීමට මේ කුසල් එකලෙස හේතු වේවා කියලා ආශිර්වාද සිද්ධ කරනවා. එදෙමව්පිය දෙදෙනාගේ සියලු ආයුරාරෝග්‍ය සම්පatti වර්ධනයේ වී ධර්ම මාර්ගයේ ගමන් කරන්නට හැකියාව ලැබී ප්‍රාර්ථනීය බෝධි ඥානයකින් නිවණින්ම සැනසෙන්නට උන්ටත් මේ පින හේතුපනිශ්‍රය වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතිමදාරා බස්නායක මෙතනිය ඇතුළු ධර්ම ශ්‍රවණය කර හැම සියලු දෙනාගේම නමින් මිය පරලොව ගිය ඥාති වර්ගය පින් අනුමෝදන් වෙත්වා. දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා. සැපයටපත් වූ සැපයෙන් අභිවර්ධනයේ වී කෙලවර නිවණින්ම සැනසීම ලබත්වා කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ආත්මාරක්ෂක වූද, ලෝකපාලක වූද, මෙම සෙනසුනට අධිග්‍රහිත වූද සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා. බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවණින්ම සැනසීම ලබත්වා කියලා දෙවියන්ටද පින් අනුමෝදන් කරමු. හිතාහිත මෙදහස් සකල ලෝක සත්වයා මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර නිවණින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් ධර්ම දේශනාවට ආරාධනා කළා වූද, පටිගත කිරීම ප්‍රචාරණය කිරීම කළා වූද, සාවධානව ධර්මයේ ශ්‍රවණය කළා වූද හැම සියලු දෙනාට මම ආශිර්වාද කරනවා. පින්වත් හැම දෙනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කරන කියන රැකී රක්ෂා කටයුතු, ගේ දොර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙත්නම් ඒ සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හෙළන හුස්ම රැල්ලක් ගානේ, ගෙවෙන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභාව බලයෙන් නිරතුරු ආරක්ෂාව සැලසේවා. ජල වස විස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ඝටයකින් මෙන් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. ලෞකික දියුණුවෙන් පමණක් සෑහීමටපත් නොවි ආධ්‍යාත්මයේ දෙසට තව තවත් සිත නැඹුරු වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වෙත්වා. උපනුපන් ආත්ම භාවයන් හීදී දෙවි මිනිසාදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූප දේශ වාසය ත්‍රි හේතුක ප්‍රතිසන්ධිය ජාති ස්මරණ ඥානීය සම්මා දිට්ඨිය සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇතූපත ලබා සුවසේ පා
පාරමී සපුරා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම මේ සියලු කුසලයෝ හේතු වේවා, වාසනා වේවා කියන ප්‍රාර්ථනා පිහිටුවාගෙන දෙවියන්ට ඥාතීන්ට පින් දෙමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්ජතෝ.